ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
හොඳයි, දැන් එහෙමනම් අපි ආරම්භ කරමු මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික සහ සමාජීය තොරතුරු කතා බහ කරන අපේ සතියේ ශ්‍රී ලංකේ පුවත් විමසුම සඳහා කාල වේලාව වෙන් කරගන්නට ශ්‍රී ලංකාවේ සිට දැන් සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් ජුරිතයාවල. ශ්‍රී ලංකාවේ මේ ගෙවිලගේ සතියේදී සිදුණු උණුසුම් ප්‍රවෘත්ති දිගහැරීමට සූදානමින් ආයිබෝන් මනෝජ්.
ආයිබෝන් දිලුක්ෂි,
ගෙවිලගේ සතියේ කතාන්තර කිහිපයක්ම තියෙනවා. ප්‍රවෘත්ති මේ වශයෙන් ඉතාමත්ම වැදගත් වන සහ සමාජයේ විමසුම් ඇස යොමු වුණ ඉන් ප්‍රධානතම කාරණාව විදිහට සලකන්නට පුළුවන් කාරණාව අපි ඉස්සෙල්ලාම කතා බහ කරමු සුපුරුදු විදිහට. එතරදී පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරණ සමයේදී අවසාන කාලවකවානුවේදී හිටපු අමාත්‍යවරයෙකු වුණ රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් සුදුවෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමේ සිදුවීම් වලට අදාළ වන තොරතුරු හෙළිදරව් කිරීමක් සිදු කළා. මාධ්‍ය සාකච්ඡාවක්, ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ පුද්ගලයන් සම්බන්ධව පසුගිය සතියේදී විශේෂිත අවධානයක් යොමු වුණා මේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හරහා. එතනදී පුද්ගලයන් දෙදෙනෙකු හිටපු අමාත්‍යවරයා රාජිත් සේනාරත්න මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට කැඳවලාගෙන ඇවිල්ලා තිබුණා. මේ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමත් ඒ පුද්ගලයන් දෙදෙනා හරහා හෙළිවෙමින් තියෙන කාරණා පිළිබඳවත් සමාජයේ විශාල අවධානයක් තියෙනවා. අපි එතනින් සාකච්ඡාව අද දවසේදී ආරම්භ කරමු මනෝජ්.
පසුගිය ජනාධිපතිවරණයේ ආසන්න කාල සීමාවේදී ඔබ කිව්ව වගේ එහෙම හෙළිදරව්වක් රාජිත් සේනාරත්න අමාත්‍යවරයාත් සහභාගී වුණු මාධ්‍ය හමුවක සිද්ධ වුණා. මේ මාධ්‍ය හමුවට සහභාගී වුණු පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත්තා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මහර ප්‍රදේශයේදී මේ දෙදෙනාගෙන් එක්කෙනෙක් කිව්වේ සුදුවෑන් වලින් ගිහිල්ලා සිදු කෙරුණු පුද්ගලයන් පැහැර ගැනීමේ සිද්ධියට තමන් රියදුරෙක් ලෙස සම්බන්ධ වෙලා තියෙනවා. අනිත් කෙනා කිව්වේ LTT පාලන ප්‍රදේශවල ඉඳලා රත්තරන් ප්‍රවාහනය කරන්න තමන් දායක වුණා කියලා මේ කාරණා දෙක තමයි ඔවුන් සඳහන් කරේ. එතකොට දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරා මේ පුද්ගලයන් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමක් සිදු කරන්න අවශ්‍යයි කියලා. යනුව පහුගිය 14 වෙනිදා මේ පුද්ගලයන් දෙදෙනාගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර හම්බ වුණා. දැන් මේ ගැන සිංහලේ සංවිධානයක් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කරලා තිබුණා. ඒ අනුව මේ මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තු ඇන්ටනී ඩග්ලස් ප්‍රනාන්දු, ඒ වගේම අතුල සංජය කියන මේ පුද්ගලයන් දෙන්න මේ ගත වෙන්නේ පහුගිය 14 වෙනිදා අත්අඩංගුවට ගත්තට පස්සේ මේ ප්‍රශ්න කිරීම කරන පැය 72ක කාල සීමාව ඇතුලේ. ඒ අනුව අග්දිනේට වුණ අධිකරණ ඉදිරිපත් කරන්නත් නියමිතව තිබෙනවා. ඒ අනුව කිසියම් දේශපාලන අවශ්‍යතාවයක් මත සිද්ධ කළාද, මූල්‍යමය වාසි බලාපොරොත්තු වෙන සිද්ධ කරාද, ඇත්තටම මොවුන් මෙහෙම මේ කියන චෝදනාව මත කටයුතු කරාද කියන කාරණය අද දවසේ බොහෝ දුරට අපට දැනගන්න හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා දිලුක්ෂි.
හොඳයි, දැන් ඔබ සඳහන් කරපු ආකාරයට අර සිංහලේ සංවිධානය ගියානේ පොලිස් මූලස්ථානයට. ප්‍රදීප් සංජීව එහි කැඳවුම්කරු එහිදී මාධ්‍යයට අදහස් දැක්වීමක් කළා. විශේෂයෙන්ම හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට දැඩි ලෙසින් දෝෂාරෝපණය කරමින් ඔහු යම් යම් සාක්ෂි යම් යම් තොරතුරු එහිදී ඉදිරිපත් කරන ලැබුවා. මෙන්න මේ ආකාරයට
අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා හිටිනවා අතුල සංජීව මදනායකවත් ඇන්තනි ඩග්ලස් කියන පුද්ගලයාවත් අත්අඩංගුවට ගැනීම කළා වගේම ඕනාවටත් වඩා පැමිණිලි තියෙන මේ රාජිත සේනාරත්න කියන මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයා වහාම සුදුසු අධිකරණවලට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තු කොමිසමක් පත් කරලා මොහුගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා රටින් නිරපහරණ තත්වයට පත් කර යුතු පුද්ගලයෙක්. ශානි අබේසේකරත් මේ සුදුවෑන් මේ කිඹුල්ලු මේ රත්තරන් පිළිබඳව තියෙන චෝදනාව මේ අවලාදේ කොටස්කාරයෙක්. මඩ අවලා සම්බන්ධ වීඩියෝ පටේ නීතිමය රැකවරණය දුන්න පුද්ගලයා තමයි ශානි අබේසේකර. ඇයි තවදුරටත් ශානි අබේසේකරව හංගන්නේ? ඇයි තවදුරටත් ශානි අබේසේකරව රකින්නේ? මේ රත්තරන් ජාවාරමට සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂ ඉන්න බවට චෝදනා කරන එකම පුද්ගලයා රාජිත නෙමෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධාන වලින් සහ මේ රාජ්‍ය නෝන සංවිධාන වලින් වැටුප් ලබන අපි හිතන්නේ නැති පිරිසක් මේ පිටිපස්සේ ඉන්නවා. ඒ පිරිස් වලින් එක්කෙනෙක් තමයි හිටපු උතුරුනැගෙනහිර පදිංචි කිරීම ඇමති ගුණරත්න වීරකෝන්.
දැන් ඔය සුදුවෑන් කතාව තවත් සමාජයේ දැඩි ලෙසින් කතාබහට ලක්වුණු කාරණාවකට අදාළ වුණා. මේක මේ පිළිබඳව දේශීයවත් ජාත්‍යන්තරවත් අවධානයට ලක් වෙලා තියෙන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නියුතු ශ්‍රී ලාංකික සේවිකාව ගානියා බැනිස්ටර් කියන තැනැත්තිය විසින් තමාව සුදුවෑන් රථයකින් පැහැරගෙන ගිහිල්ලා ලිංගික අඩන්තේට්ටම් වලට බඳුන් කළා. පැය කිහිපයකට පස්සේ නැවත වතාවක් තමන්ව මුදාහැරියා කියන චෝදනාව. මේකට දැන් විවිධ පාර්ශ්ව චූදිතයන් විදිහට සම්බන්ධ වෙමින් තියෙන ආකාරයක් අපි දකිනවා. මේ තැනැත්තිය පසුගිය සතියේදී රහස් පොලිස් විමර්ශන වලටත් බඳුන් වෙලා තිබුණා. ඊට පස්සේ වෛද්‍ය පරීක්ෂණ වලට බඳුන් වෙලා තිබුණා. අපි මේ සම්බන්ධව මේ පසුගිය සතියේදී පුළුල් වශයෙන් කතාබහ කළා. එහි ඈඳුතු සිදුවීම් පිළිබඳව කතාබහ කරද්දී මේ සතිය වෙනකොට තියෙන සුවිශේෂතා පිළිබඳව අපි කතාබහ කරන්න කැමතියි මනෝජ්. විශේෂයෙන්ම ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පැත්තෙන් ඇහෙන තොරතුරුත් අපි මේ සම්බන්ධව ඔබෙන් වැඩි වශයෙන් දැනගන්නට කැමතියි.
දැන් මේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනියක් විදිහට කටයුතු කරපු මේ කාන්තාව අධිකරණ නියෝග විදිහට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිව්වනේ මේ සිද්ධිය සිද්ධ වුණේ කොල්ලුපිටිය පැල්මයිරා නිවාස සංකීර්ණයේ කියලා ඇය මුලින් සඳහන් කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් සිද්ධ කරන විමර්ශන අනුව ඒ ස්ථානයේ එවැනි අපරාධයක් සිදු වෙලා කියලා කිසිම සාක්ෂියක් අනාවරණය වුණේ නැහැ කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කරුණු දැක්වීමක් සිද්ධ කළා. ඒ අනුව මේ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් කියන මේ කාන්තාවට මේ අපරාධය සිද්ධ වුණාය කියලා කියන කුරුඳුවත්ත පොලිස් වසමේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ අසලදී කියලා සඳහන් වුණානේ. එතකොට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් පැමිණිල්ල මගින් මේ කරපු ප්‍රකාශය මත ඒ පිළිබඳව විමර්ශනයක් කරා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කිව්වා. ඒ අනුව මේ වනතෙක් සිද්ධ කරපු විමර්ශන අනුව මේ අපරාධය සිද්ධ වුණා කියලා කියන අංක දෙකෙන් දෙක පැල්මයිරා කෝට් කොළඹ 3 කියන ලිපිනේ මේ වගේ අපරාධයක් සිදු වුණා කියලා මේ වෙනකන් කිසිදු සාක්ෂියක් අනාවරණය වෙන්නේ නැහැ කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කිව්වා. ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ මේ නිලධාරිනිය පෞගේ නොවැම්බර් 25 වෙනිදා කුරුඳුවත්ත පොලිස් පක්ෂමේ අර මම කලින් කිව්වා වගේ මේ ශාන්ත බ්‍රිජට් කණ්ඩායමේ අසල 5 දෙනෙක් වෑන් රථයකින් අරගෙන ඇවිල්ලා පැහැරගෙන ගියා. ලිංගික අතවර කරා නිශාන්ත සිල්වා කියන අයකුට මේ වීසා ලබා දීම පිළිබඳව ප්‍රශ්න කරලා පැය කිහිපයක් නිශාන්ත සිල්වා කියලා කියන මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී විදියට කටයුතු කරලා ස්විට්සර්ලන්තයට පැනලා ගියා කියලා සඳහන් වුණු පොලිස් නිලධාරියා. එතකොට මොහුට වීසා ලබා දීම පිළිබඳව ප්‍රශ්න කරලා පැය කිහිපයක් රඳවලා තියාගෙන පස්සේ මුදාහැරිය කියන කටයුතු සඳහන් කළේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිව්වේ පසුගිය දෙසැම්බර් 3 වෙනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ පිළිබඳව පළවෙනි වතාවට කරුණු දැක්වුවා වගේ මෙහෙම සිද්ධියක් සිද්ධ වෙලා නැහැ කියන කාරණේ සඳහන් කළා. ඒ අනුව තවදුරටත් අර දෙවන ස්ථානයේ එහෙම දෙයක් සිද්ධ වුණාද කියලා පරීක්ෂණ කරනවා කියලා සඳහන් කරනවා. කොහොම වුණත් රජයේ නියෝජනය කරන අමාත්‍යවරුන් ප්‍රසිද්ධියේ දැන් මාධ්‍ය හමුවේ සඳහන් කරලා ඉවරයි මේක ගොතන ලද සිද්ධියක්, මේක නාට්‍යයක්, කවුද මේකට අනුබල දුන්නේ, කවුද මේකට පණ පෙව්වේ කියන කාරණේ හොයාගන්න එක විතරයි තියෙන ඉදිරි විමර්ශන වලින් ඒ පිළිබඳව තොරතුරු හොයාගන්න ලැබේවි කියලා ආණ්ඩුවේ ඇමතිවරු දැන් ප්‍රසිද්ධිය සඳහන් කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ අනුව මේ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් කියන මේ කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වයේ යම් ගැටලුවක් වෙන එක නෑ, යහපත් සෞඛ්‍ය තත්ත්වයේ නැති නිසා ඇගෙන් ප්‍රකාශ සටහන් කරගන්න, ඒ කියන්නේ නිවසට ඇවිල්ලා මේ සාක්ෂි සටහන් ගැනීම සටහන් කර ගැනීම කරන්න කියලා ඉල්ලීමක් කළා. ඒ අනුව දැනගන්න ලැබුණා ඇය ඉන්නේ ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ නිල නිවසේ කියලා. ඒ හින්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරේ, ඒ කියන්නේ මේ වගේ තැනකට ගිහිල්ලා ප්‍රකාශ සටහන් කරගත්තට පස්සේ ඒ නීතිමය තත්ත්වයේ පිළිබඳව ගැටලුවක් තිබෙනවා. ඒකට හේතුව තානාපති කාර්යාලයක් සාමාන්‍යයෙන් තමන්ගේ රටේ ඉදමක්, එහෙම නැත්නම් මේ අපේ රටේ නීතියෙන් වෙන්වුණු ස්වාධීන තැනක් විදිහට කටයුතු කරන්නේ, ඒ වගේ තැනකට ගිහිල්ලා ප්‍රකාශ සටහන් කරගැනීමේ නීතිමය ගැටලුවක් තියෙනවා කියලා අධිකරණයට දැනුම් දුන්නයින් පස්සේ එසේ ප්‍රකාශ සටහන් කරගන්න බෑ කියලා සඳහන් වුණා. කොමුණත් මීට පෙරත් වාර්තා වුණේ ඇයව මනෝවෛද්‍ය කණ්ඩායමකට, මනෝවෛද්‍යවරුන්ගේ කණ්ඩායමකට අද දින යොමු කරන්න නියමිතව තිබෙනවා කියලා. එයත් අද දිනේ සිදු කරායින් පස්සේ තවදුරටත් මේ පිළිබඳව මායිතන අපිට තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙනවා.
එතකොට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පැත්තෙන් ඇහෙන තොරතුරු මොනවද මේ සම්බන්ධව මනෝජ්?
ඔව්, දැන් අපි දැක්කා ස්විට්සර්ලන්තයේ ඉන්න අපේ තානාපතිවරයා ගිහිල්ලා ඉරට විදේශ කටයුතු අමාත්‍යාංශය සමග හමු වෙලා සාකච්ඡා පවත්වලා තිබුණා මේ සිද්ධිය පිළිබඳව පසුගිය සතියේ. දැන් පෙරේද දිනේ වන විට ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් රජයේ නියෝජිතයින් සමග යම් සාකච්ඡාවකුත් සිද්ධ කරලා තිබුණා. මීට පෙරත් අපිට වාර්තා වුණේ දිගින් දිගටම ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් ඉල්ලීම් කළේ මේ කාන්තාවව ලංකාවෙන් පිටට අරගෙන ගිහින් නැත්නම් ස්විට්සර්ලන්තයට අරගෙන ගිහිල්ලා ප්‍රතිකාර කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එහෙනම් පවුලේ අයවත් ඇයවත් රටින් රැගෙන යන්න ඉඩ ලබා දෙන්න කියලා එහෙම ඉල්ලීම් තිබුණා. නමුත් එය රජය ප්‍රතික්ෂේප කරා. එහෙම ප්‍රකාශ සටහන් කර ගැනීමකින් තොරව රටින් පිටට ගෙනියන්න දෙන්නේ නැහැ කියලා. ඒ වගේම විදේශීය ගමන් අත්හිටුවීමේ තහනමත් තවදුරටත් දීර්ඝ කරලා තිබෙනවා. අවසාන වශයෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් නිර්ධාරින් ශ්‍රී ලංකා රජයේ සමග විශේෂ විදේශ කටයුතු අමාත්‍යාංශය සමග පසුගිය දිනේ යම් සාකච්ඡාවකුත් සිද්ධ කරලා තිබුණා.
එම සාකච්ඡාවේදී මොනවද අවධානයට ලක් වෙලා තියෙන කාරණා කියලත් හෙළිදරව්වීමක් සිද්ධ වෙලා තියෙනවද මේ වෙනකොට?
ඔව්, හමුුණායි කියන කාරණේ පමණක් හෙළිදරව් වෙලා තියෙනවා. නමුත් සාකච්ඡා කරේ මොනවද කියන කාරණය තවමත් හෙළිදරව්වීමක් සිද්ධ වෙලා නැහැ දිලිප්ෂේ.
හොඳයි, දැන් අර ඔබ සඳහන් කරපු ආකාරයට මේ කට උත්තරයක් ලබා ගන්න ඇය සිරින ස්ථානයට එන්න කියලා කිව්වට පස්සේ ඇය සිරින ස්ථානයේ කුමක්ද කියලා රහස් පොලිසිය විමසලා බැලුවා. එතකොට හෙළි වුණේ ඇය රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ නිල නිවසේ කියලා. මේ තොරතුරු හෙළිදරව් වුණ ගමන් මවුබිම් වෙනුවෙන් රණවිරෝ සංවිධානයේ කැඳවුම්කරු අජිත් ප්‍රසන්න ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා එම් එම් කරුණ හෙළිදරව් කිරීමක් සිද්ධ කළා මේ සම්බන්ධයෙන්.
ඒ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් සේවත් එහෙම නැත්නම් සැබෑ නම ශ්‍රියාලතා පෙරේරා. මේ ශ්‍රියාලතා පෙරේරා ඇත්තටම එක දවසක් CID එකට පැමිණිලා නැහැ. ඇය වෙනුවෙන් පිළිසිරිපු නීතිඥ මහත්මයා ප්‍රකාශ කරා ඇය අසනීප නිසා එන්න බැරුණේ. ඔහු ඉල්ලීමක් කරනවා උපුල් කුමාරප්පේරු මහත්තයා. ඇය පීඩනයට පත්වලා තියෙන දින තුනක් ප්‍රකාශ අටහන් කරගෙන CID එකේ. ඒ නිසා ඇය ඉන්න ගෙදර ඉඳගෙන CID එකට එන්නලු ප්‍රකාශ දෙන. ගෙදර කොහෙද කියලා බැලුවාම තමයි තේරෙන්නේ ස්විස්ලන්ත තානාපතිවරයාගේ නිල නිවසේ. දැන් එතකොට ඒකෙන් කියවෙන්නේ මොකද්ද? මේ කාන්තාව දැන් රැඳී ඉන්නේ ස්විස්ලන්ත තානාපතිවරයාගේ නිල නිවසේ. දැන් මට තියෙන කනගාටුව තමයි ස්විස්ලන්ත තානාපතිවරයා මේ වගේ කාන්තාවව තමගේ ගෙදර තියාගෙන ඉන්නවද කියලා. ඇයි මේ කාන්තාව තානාපති විනිර්මුක්තියක් නැහැ. මේ කාන්තාව ශ්‍රී ලාංකික පුරවැසියෙක්. දැනටමත් අසත්‍ය ප්‍රකාශ කරා කියලා පැහැදිලිවම ඔප්පු වෙලා තිබෙනවා අය. අය පැහැර ගත්තයි කියන කතාව බොරු කියලා අයම පිළිහර ගන්නවා. දැන් මේ වන විට අද වෙන විට අපි දන්න පරිදි ස්විස්ලන්ත තානාපතිවරයාව ස්විස්ලන්තයේ කැඳවලා. එතකොට අපිට ලැබෙන දින තොරතුරු අනුව මේ කාන්තාවට ස්විස්ලන්ත තානාපති කාර්යාලයෙන් නිවේදනය කළ තියෙනවා රැකියාවෙන් ඉවත් වෙන්න ඉල්ලා අස්වෙන්න කියලා. මොකද මෙතෙක් ස්වාධීනයයි කියාගත්තු මානව හිමිකම්බල කප්පිත්ත කියලා කියපු ස්විස්ලන්තය අද ඇත්තටම ජාත්‍යන්තර ප්‍රජාව ඉස්සරහා හැලුවට පත්වල තිබෙනවා. අසත්‍ය ප්‍රකාශ කරන, කුමන්ත්‍රණ කරන, රටක ස්වාධීනත්වයට ස්වෛරිභාවයට පහර ගහන රටක් බවට අද ස්විස්ලන්තය පත්වල තිබෙනවා.
දැන් පසුගිය සතියේදී සමාජ අවධානයට ලක් වුණු තවත් ප්‍රවෘත්තියක් තිබුණා. මේක මීට වසර කිහිපයකට කලින් සිදු වුණු සිදුවීමක්. හිටපු අමාත්‍ය පාටිලි චම්පක රණවක මහතාගේ රථයේ ගැටුණු තරුණයෙකු හා සම්බන්ධ වන ප්‍රවෘත්තියක් වසර 2016 රාජගිරි ප්‍රදේශයේදී හිටපු අමාත්‍යවරයාගේ රථයේ ගැටුණු සංදීප් කියන මේ තරුණයා රෝහල්ගතව ප්‍රතිකාර ලැබලා මේ වෙනකොට නිවසට පැමිණලා සිටින්නේ. නමුත් ඔහු සම්පූර්ණ සුවය ලබා නොමැති බවට තමයි මාධ්‍ය කරුණු අනාවරණය කරමින් තියෙන්නේ. දැන් මෙතනදී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා ඒ සිදුවුණු සිදුවීම වසර 2016 එතනදී හෙළිදරව් වුණු සාක්ෂි සහ තොරතුරු සහ මේ වෙනකොට නැවතත් මේ සිදුවීම මතු පිටට පැමිණීම සහ මේ දැන් වෙද්දී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන කරුණු මේ සියල්ලක්ම සලකා බලද්දී මේ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් කොයි වගේ කරුණුද මේ වෙනකොට අනාවරණය වෙමින් පවතින්නේ?
2016 අවුරුද්දේ මාර්තු මාසයේදී රාජගිරියේදී මේ අනතුර සිද්ධ වෙලා තියෙනවා. ඒ අනතුරේදී සංදීප් සම්පත් කියන තරුණයා අනතුරට ලක් වෙලා තවමත් නිසි ලෙස සුව නොවුණු පුද්ගලයෙක් හැටියටයි ඔහු හඳුන්වන්න පුළුවන් කමක් තියෙන්නේ. එතකොට මේ අනතුර සිද්ධ වෙලා තියෙනවා, මේ අනතුරේදී ගැටීමට ලක් වෙලා තියෙන්නේ මේ සංදීප් සම්පත් කියන පුද්ගලයා පදවපු යතුරු පැදියයි පාටලි ජම්පික රණවක ඇමතිතුමාගේ රථයකුයි. එතකොට දැන් මේ රථය පාටලි ජම්පික රණවක හිටපු ඇමතිවරයා කියලා පැහැදිලි. නමුත් දැන් තියෙන ගැටලුව මේකේ අනතුර සිද්ධ කරේ කවුද, වාහනේ මොහොතේ පැදෙව්වේ කවුද කියන ප්‍රශ්නේ තමයි. එතකොට අධිකරණ කටයුත්ත නිමා වෙලා දඩ ගෙවලා ඒක අවසන් වෙලා තියෙන්නේ පාටලි ජම්පික රණවක ඇමතිවරයාගේ හිටපු ඇමතිවරයාගේ රියදුරු මේ අනතුර සිද්ධ කරාය කියලා. නමුත් දැනට ප්‍රශ්නේ තිබෙන්නේ මේ සදිත් සම්පත්ගේ යාළුවන් කියන විදිහට මේ මොහොතේ රථේ පදවල තියෙන්නේ පාටලි චම්පික රණවක හිටපු ඇමතිවරයා. රියදුරු නෙමෙයි, අනතුරු සිද්ධ වෙලා වාහනය පලා යනකොට ඔවුන් යතුරු පැදියකින් හඹාගෙන ගොස් ගිහිල්ලා නවත්වලා රථේ දොර ඇරියට පස්සේ ඒ රථේ හිටියේ පාටලි චම්පික රණවක හිටපු ඇමතිවරයා. ඔහු තමන් කවුද කියලා ඒ වෙලාවේ ඒක යාළුවෙකුට කිව්වා. නමුත් ඔහු විතරයි එතන හිටියේ, ඔහු පමණයි මේ සාක්ෂිය දැක්කේ. එතකොට ඇසින් එක පුද්ගලයෙක් පමණක් ඇසින්දුරු සාක්ෂියක් බවටයි මේ පත් වෙන්නේ. දැන් මේ අවුල තමයි දැන් ලියාගන්න යන්නේ. එතකොට අනතුර සිද්ධ වෙලා තියෙනවා. ඒ සිද්ධ වෙලා තියෙන පාටලි චම්පකරණෝ හිටපු ඇමතිවරයාගේ වාහනයෙන් ඒ වෙලාවේ වාහනේ පැදෙව්වේ හිටපු ඇමතිවරයාද ඔහුගේ රියදුරාද කියන එක සැකහැර දැනගන්නයි තියෙන්නේ. ඒ මොහොතේ ඇමතිවරයා එතනින් පලා ගිහිල්ලා රියදුරාව ඉදිරිපත් කළා. ඔහු තමයි මේ රථයේ පැදෙව්වේ කියන කාරණය මත තමයි දැන් පරීක්ෂණ ඉදිරියට සිද්ධ වෙන්නේ. මේක තහවුරු කරගන්න වෙන්නේ CCTV දර්ශන මගින්. එතකොට ඒ මොහොතේ ස්ථානයේ CCTV දර්ශන මහදමා මැකිලා ගිහිල්ලා තියෙනවා කියලා කරුණු වාර්තා වුණා. දැන් මාධ්‍ය පෙරේද දවසේ පාර්ටි කම්පිරාලෝ හිටපු ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරා මේ ස්ථානයේ CCTV දර්ශන මැකිලා නේද කියලා. ඔහු කිව්වේ ඒ පිළිබඳව මැකිලා ගිහිල්ලා තිබුණා නම් ඒ දත්ත නැවත ලබා ගැනීමක් රිකවර් කිරීමක් විශ්වවිද්‍යාල මට්ටමින් පරිගණකාංශ මගින් නැවත සිද්ධ කරලා තියෙනවා. ඒ අනුව අවශ්‍ය නම් තවදුරටත් මේක තොරතුරු හොයන්න පුළුවන්. නමුත් ආයි හොයන්න ඕන කාරණයක් නෙමෙයි මේ අනතුර. මේ අනතුරක් සිද්ධ වුණා. ඒ අනතුර සිද්ධ කරපු පුද්ගලයා අධිකරණයේ වරදකරුවෙක් කරා. ඒ අනුව ඔහුට දඩනියම කරා. ඒ ප්‍රශ්නේ ඉවරයි කියලා හිටපැවතිවරයාගේ පැත්තෙන් කියනවා. නමුත් ආයමත් මේ මතුවෙන කාරණය මේ ඇමතිවරයාමද මේ වාහනේ පදවගෙන ගිය කියන කාරණේ. ඉතින් ඒකට අදාළව තමයි ආයමත් මේ සිද්ධිය ඉස්මතු වෙලා තියෙන්නේ, උඩට ඇවිල්ලා තියෙන්නේ. ඒක කොයි ආකාරයෙන් විසඳෙයිද කියලා තමයි දැන් අපිට ඉදිරියේ බලන්න වෙන්නේ. ඒ අනුව තමයි මේ වන විට අධිකරණයෙන් හිටපු ඇමතිවරයාට සහ ඔහුගේ රියදුරාට විදෙස්ගත වීම තහනම් කරලා තියෙනවා. විදෙස් ගමන් තහනමක් පනවලා තියෙනවා. විමර්ශන සිද්ධ කරලා නැවත ඇත්තටම මේ රියදුරු අසුනේ වාහනේ හිටියේ කවුද කියලා තහවුරු කර ගැනීමක් තමයි දැන් සිද්ධ කරන්න ඉතිරි වෙලා තියෙන්නේ.
දැන් එක්සත් ජාතික පක්ෂය සම්බන්ධව තොරතුරු වාර්තා වෙමින් පවතින්නේ එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වයේ කාටද කියන කාරණාව මත. දැන් මීට කලින් විපක්ෂ නායක කවුද කියන කාරණාවට විශාල මතභේදයක් ඇති වෙමින් තිබුණා. දැන් ඒ කාරණාව විසඳගත්තා. හැබැයි පක්ෂ නායකත්වයේ කාටද හිමි වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් තාමත් පවතින්නේ අර්බුදකාරී වාතාවරණයක් එක්සත් ජාතික පක්ෂය ඇතුළත තුළ. ඉදිරි මහමැතිවරණයත් පවතින නිසා මේ සම්බන්ධව වන කටයුතු නිරාකරණය කරගැනීමේ දැඩි උත්සාහයක නියැලෙන වගට අපි දකිනවා එක්සත් ජාතික පක්ෂය පැත්තෙන්. අලුත්තරතුරු විදිහට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රවෘත්ති සහ වාර්තා මොනවද මේ වෙනකොට මේ කාරණාව සම්බන්ධයෙන්?
දැන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ ගැටලුව නිරාකරණය කරගන්න කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවට අයිති වෙනවා ලක්ෂ්මන් කිරියල්ල, බජිරා බේවර්ධන, ආසුමාර සිංහ, රන්ජිත් මද්දුම්බණ්ඩාර, මලික් සමරවික්‍රම සහ තලතා අතුකෝරල කියන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරිය. එතකොට මෙතනින් තුන්දෙනෙක් බැලු බැල්මට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාර්ශවය නියෝජනය කරනවා. තුන්දෙනෙක් සයිත් ප්‍රේමදාස මැතිතුමාගේ පාර්ශවය නියෝජනය කරනවා. කොහොම වුණත් මේ හමුවේදී සිද්ධ වෙච්ච සාකච්ඡාවේදී තීරණය කරලා තියෙනවා පක්ෂයේ නායකත්වය පිළිබඳව ගැටලුව විසඳන්න නායකත්ව මණ්ඩලයක් පත් කරන්න. ඊට එකහෙලා විරුද්ධ වෙලා තියෙනවා සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරුන් තිදෙනා, මද්දුම් බණ්ඩාර, මලික් සමරවික්‍රම සහ තලතාතු කොරල කියන තිදෙනා. ඔවුන් කියලා තියෙන නායකත්ව මණ්ඩලයකින් මේක ඉස්සරහට විසඳන්න බෑ කියලා. එතකොට මේ රැස්වීමෙන් පස්සේ තලතාතු කොරල සහ රංජිත් මද්දුම් බණ්ඩාර කියන මන්ත්‍රීවරු ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඔවුන්ගේ අදහස සඳහන් කළා. නායකත්ව මණ්ඩලයක් පිළිබඳ ගැටලු අදහසක් ආවා. නායකත්ව මණ්ඩල සම්බන්ධ කාරණයකට තමන් එකඟ නෑ. ඒ අනුව මේ රැස්වීමට තමන් ඉදිරියට සහභාගී වෙන්නේ නෑ කියලා ඔවුන් ප්‍රසිද්ධිය සඳහන් කළා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ශවය නියෝජනය කරන කණ්ඩායම ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා. මේ සියලු දෙනාගේ මතය නෙමෙයි, කමිටුවේම අදහස් නෙමෙයි, මේ අයගේ අදහස් විතරයි කිව්වේ. පක්ෂය සමගිකරන්න යන ගමනට බාධා කිරීමක් තමයි හරහා සිද්ධ කරේ කියලා ඔවුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා. ඊට පස්සේ මේ මාධ්‍ය නිවේදනය නිකුත් කරායින් පස්සේ රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රීවරයා නැවතත් මාධ්‍යයට සඳහනක් කරා. මේක තමයි තමන්ගේ ස්ථාවරය, එක එක අය විවිධ අදහස් දක්වන්න කලින් අපි මාධ්‍යමක් තියලා අපේ ස්ථාවරය මොකද්ද කියන එක දැන් කියලා තියෙනවා කියලා ඔවුන් සඳහන් කළා. එතකොට මේ කමිටුව හරහා ප්‍රශ්න විසඳන්න යන එකේ ගැටලුවක් දැන් තියෙනවා. හේතුව සජිත් පාර්ශවයේ අය නායකත්ව බණ්ඩල ප්‍රශ්නෙින්ද මේ කමිටුවට ආයමත් සහභාගී නොවන බවක් තමයි පේන්න තියෙන්නේ. ඒක පැත්තක්. ඊට පස්සේ පක්ෂ නායකත්වයේ පත් කරනවා නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ මාසේ 20 වෙනිදාට කලින් කැඳවන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 24 දෙනෙකුගේ අත්සනින් යුතුව ලිපියක් අග්‍රාමාත්‍යවරයාට බාර දීලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 48 දෙනෙක් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්නවා. එතකොට 48න් හරි අඩක් තමයි 24ක් කියලා කියන්නේ. හරි අඩක්ම කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන්න කියලා යෝජනා කරලා තියෙන්නේ බැලු බැලමටම සයිත් ප්‍රේමදාස මහත්මයාගේ පාර්ශවයෙන් කියන එක පේන්න තියෙනවා. එතකොට හරියඩක පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ හරියඩක සහයෝගයේ සයිත් ප්‍රේමදාස මහත්මයාට මේ ලිපිය අනුව පේන්න තියෙනවා. ඒකට තාම උත්තරයක් හම්බ වෙලා නැහැ. නමුත් අපිට ආරංචි වෙන විදිහට මේ 31 වෙනිදායින් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල කාලයත් අවසන් වෙනවා. මේක අලුත්ම තොරතුර තමයි ඊයේ දිනේ වෙන විට එක්සත් ජාතික පක්ෂයේ නායකවරයා පක්ෂයේ නීතිඥ කණ්ඩායමකට සඳහන් කරලා තියෙනවා පක්ෂ ව්‍යවස්ථාවෙන් පක්ෂ නායකයාට තියෙන බලතල මොනවද කියලා අධ්‍යයනය සිදු කරලා මොනවා හරි වෙනස්කම් සිද්ධ වෙන්න ඕන නම් ඒ පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්න කියලා. ඒකේ පසු කතාව තමයි පක්ෂ නායකයා පත් කරයින් පස්සේ අවුරුදු 6ක කාලයක් ඒක බලපෑවක් වෙනවා. ඉල්ලාස් වෙන්නවා කියලා ඒ නායකයා ඉල්ලාස් නොවුනොත්ින් නායකය ඉවත් කරන්න ක්‍රමවේදයක් පක්ෂ ව්‍යවස්ථාවේ නැද්දෝ කියලා අදහසක් ආයමත් මතුවලා තියෙනවා. ඒ මත පදනම්ම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ නීතිඥ කණ්ඩායමට මේ අදහස් දක්වමින් සිද්ධ කරේ කියලා තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. එතකොට මේ නීතිඥ මණ්ඩලයේ දෙන වාර්තාව අනුව තමයි ඒ පිළිබඳව තොරතුරුත් අපිට කියන්න පුළුවන් වාර්තා කරන්න පුළුවන් වෙන්නේ. මේ කොහොම වුණත් සජිත් ප්‍රේමදාස පාර්ශවයේ සඳහන් කරන්නේ ඊටපු අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමන්ගේ පෞද්ගලික දීර්ඝ විදේශ සංචාරයකට නිරත වෙන්න නියමිත වෙලා තියෙනවා. ඒ සංචාරයට කලින් නත්තලට කලින් දෙසැම්බර් 25 වෙනිදාට කලින් මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙයි කියලා උන් බලාපොරොත්තු වෙනවා. විසඳුමක් කිසිවක් නෙමෙයි පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දෙවි කියන විශ්වාසය. ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාර්ශවයෙන් අදහස් දක්වීම් තියෙනවා. ඔවුන් කියන්නේ දැන් සයිත් ප්‍රේමදාස මැතිතුමාට විපක්ෂ නායකත්වයේ දීලා තියෙනවා අගමැති අපේක්ෂකය විදිහට කටයුතු කරන්න නියමිතව තියෙනවා. එහෙමනම් මේ වැඩ ටික කරලා පෙන්නන්න එක්සත් ජාතික පක්ෂේ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පරිණත නායකයෙක් විදිහට වැඩ කරගෙන යන්නේ. ඔහුගේ නායකත්වයේ අවශ්‍යතාවයක් රනිල් පාර්ශවය සඳහන් කරනවා. වගේම අවශ්‍ය වෙලාවක මේ වේදිකාවෙන් බැහැල යන්නත් ඔහු සූදානම් කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාර්ශවයේ අදහස් දක්වනවා. මේ මත ගැටුම් මැද තියෙන්නේ සජිත් පාර්ශවයේ එක හිලා කියන්නේ මේ නායකත්වයේ සයිත් ප්‍රේමදාස මැතිතුමාට දෙන්න ඕන පරණ නායකත්වයක් එක මේ ගමන යන්න බෑ. ඒක දෙසැම්බර් 25 වෙනිදාට කලින් තීරණයක් වෙලා ඉවර වෙන්න ඕන කියන අදහස් තමයි සජිත් පාර්ශවයේ තියෙන්නේ.
හොඳයි, මේ සම්බන්ධව දැන් එක්සත් ජාතික පක්ෂය ඇතුළතම විවිධ මත තියෙනවා. මත දෙකක් තියෙනවා. එකක් සජිත් පාර්ශවයට පක්ෂව, අනිත් එක රනිල් පාර්ශවයට පක්ෂව. දැන් අර නායකත්ව මණ්ඩලයේ කතාවේදී නායකත්ව මණ්ඩලයක් මගින් ලබා ගන්නා වූ තීන්දුව තීරණවලට එකඟ වෙන්නේ අපි නායකයෙක් යටතේ වැඩ කරලා පුරුදු අය කියලා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී තලතා අතුකූරල මහත්මිය එක්තරා අවස්ථාවකදී සඳහන් කළා තිබුණා.
අපේ ප්‍රතිවාදී අපේක්ෂක හැටියට ඉදිරිපත් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේ පටන් ගන්න මීට අවුරුදු 3 ඉස්සෙල්ලා. එවන් මැතිවරණ ව්‍යාපාරයක් එක්ක අඩුතරමේ අපේ මැතිවරණ ප්‍රකාශයක් අපිට හරිගස්ස ගන්නවත් වෙලාවක් නැති වෙලාවක අපි තාම අමාරුවෙන් ඒ තත්ත්වයට මුහුණ දුන්නා. ඉදිරියේදී මේ කාලය තුළ වැඩ කරන්න නායකත්ව මණ්ඩලයක් ගැන යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. අපි සම්පූර්ණයෙන් මේක ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඒ නායකත්ව මණ්ඩලයක වැඩ කරන්න අපි සූදානම් නැහැ. අපි වැඩ කළා පුරුදු නායකයෙක් එක්ක.
හොඳයි, දැන් ඒ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරාත් විවිධ අදහස් දක්වන ඔහු විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂව කටයුතු කරන පුද්ගලයෙක් එක්සත් ජාතික පක්ෂය තුළ මැතිවරණය සම්බන්ධව ඔහුගෙත් යම් කිසි වූ දෝෂාරෝපණයක් තිබුණා. මැතිවරණයට මේ නියමිත පරිදි සුදුසු පරිදි සූදානම් වීමක් වුණේ නැහැ කියලා ඒ සම්බන්ධවත් ඔහු දෝෂාරෝපණය කරමින් දැන් මේ තියෙන නායකත්වයත් එක්ක ඉදිරියට ගියොතින් පක්ෂයට අනාගතයක් නැති වගට තමයි ඔහු අදහස් ප්‍රකාශ කරමින් සිටින්නේ මේ දිනවල.
මේ මැතිවරණය පරාද වෙන ගොඩක් හේතු තිබුණා. සමහර ඒවා අපේ ආණ්ඩුව අඩුපාඩුකම්, දේශපාලන පළිගැනීම් ටික විසඳු වෙන්නේ ප්‍රමාද කළා. ආර්ථික කළමනාකරණය පිළිබඳ ගොඩක් අඩුපාඩුකම් කළා. අනවශ්‍ය ගිවිසුම් ප්‍රශ්න ඇති කරලා, ඡන්ද ව්‍යාපාරෙත් අවුල් කළා, ගෑස් නැති කළා, වර්ජන වෙලාවට විසඳු වෙන්නේ. දැන් මිතුරුනි මම බොහොම සරලව එක දෙයක් කියන දේ. ඒ නායකයත් එක්ක නැවත අපිට පාර්ලිමේන්තු මැතිවරණයට යන්න බෑ. තව සුමාන දෙකක් ඇතුළත අපේ පක්ෂයට අලුත් නායකයෙක් අපි පත් කරගන්න කටයුතු කරන්න ඕනේ.
දැන් බලන්න මේ පක්ෂය ඇතුළතම තවත් මතයක් තියෙනවා. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ කියනවා දැන් ගෝඨාභය රාජපක්ෂාවේ කිසිම පක්ෂයක නායකයෙක් වෙලා නෙමෙයි. ඒ නිසා මේ පක්ෂයක නායකත්වයේ අදාළ කරගත යුතු නැහැ. අපි මෙතනදී ඉදිරි ක්‍රියාමාර්ග සාර්ථකව අරගෙනීම තමයි වඩාත් වැදගත් කියලා මේ ආශු මාරසිංහගේ අදහස.
දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණය ඉල්ලගෙන කිසිම පක්ෂයක නායකයෙක්ද නිලයක්වත් තිබුණේ නැහැ. තනතුරක්වත් තිබුණේ නැහැ. එතුමා ජයග්‍රහණය කරනවා. අපි මේ මතයට ගරු කරනවා. රටේ ජනතාව එතුමා පිළිගත්තා. මේ පක්ෂයේ නායකකම අවශ්‍යයි කියන එක මම දකින්නේ මේ ඉදිරිමැතිවරණ ජයග්‍රහණය කරන්න අවශ්‍යතාවයේ සඳහා අවශ්‍ය කාරණයක්. මම නම් කියන්නේ බොළඳ තර්කයක්. දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් අපි ඉල්ලා සිටින බලාපොරොත්තු වෙන්නේ එතුමාට විපක්ෂ නායකකම දීලා තියෙනවා. එතුමා ඊළඟ අගමැති අපේක්ෂක. එතුමා මේ ටික ඔක්කොම අරගෙන ඊළඟ මැතිවරණයේ මෙහෙවන නායකයා හැටියට ඉදිරියට ඇවිල්ලා වැඩ කරාම මම හිතන්නේ අපිට මේ ටික ඔක්කොම විසඳ ගන්න පුළුවන්.
තවත් මත ගැටුමක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොහොට්ටු පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර දැන් ඉදිරි මහමැතිවරණයට පොදු එකඟතාවකින් යුක්තව පොදු පක්ෂයක් යටතේ ඉදිරිපත් වෙමු කියන යෝජනාවලියට එළඹුණා ජනාධිපතිවරණයට කලින්. එක්සත් ජනතා පොදු ජන සන්ධානය කියන සන්ධානයක් පිහිටවාගෙන හැමෝම එකතු වෙලා ඒ යටතේ ඉදිරිපත් වෙමු කියලා. දැන් මේක තාමත්ම මතභේදකාරී වාතාවරණයක් යටතේ පවතින්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද, එහෙම නැත්නම් පොහොට්ටු පක්ෂයේද, එසේත් නොමැතිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යටතේද මේ නායකත්වයේ හිමිවිය යුත්තේ ඉදිරි මහමැතිවරණයේ කටයුතු වලදී. මේ සම්බන්ධව තියෙන මතභේදකාරී වාතාවරණය පිළිබඳව මොනවද අපිට ඒ පැත්තෙන් ඇහෙන කතාන්තර?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයෙන් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මැතිතුමා පසුගිය සතියේ ප්‍රසිද්ධියේ කිව්වා මහමැතිවරණයට පුටුව ලකුණෙන් තමයි තරඟ කරන්න කියලා. එහෙම කියන්නේ හේතුවක් තිබෙනවා. ජනාධිපතිවරණයෙන් පස්සේ පවත්වන හැම මැතිවරණයකටම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරඟ කරන්න ඕන කියලා පක්ෂ 17ක එකතුවෙන් ඒ සන්ධානයේ ගිවිසුමකට අත්සන් කළා. මේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමගත් ඒ සම්බන්ධයෙන් ගිවිසුම් ගත වෙලා තියෙනවා. මේ මත පදනම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අපි එහෙම උනොතින් පොහොට්ටු වෙන්නේ මේ පුටුවෙන්. එහෙම නැත්නම් මේ අලුත් සන්ධානයෙන් තමයි මැතිවරණට ඉදිරිපත් විය යුත්තේ කියලා. නමුත් මේ ලැබුණු මැතිවරණ ප්‍රතිඵලය අනුව ආයමත් පොදු ජන පෙරමුණේ සමාජිකයින්, මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් කිහිප දෙනෙක් ආයමත් කියන්න පටන් ගත්තා අපි ඉල්ලන්න ඕන පොහොට්ටුවෙන් කියලා. හැබැයි දැන් ගිවිසුම් ගත වෙලා තියෙනවා පොහොට්ටුවෙන් නෙවෙයි ජනාධිපතිවරණයට පස්සේ ඡන්දවලට ඉල්ලන්න කියලා. නමුත් මේ ප්‍රතිඵලයත් එක්ක, භූමියේ තත්ත්වයත් එක්ක අපි වෙන ලකුණු වලට යන්නේ නැතුව පොහොට්ටුවෙන් ඉල්ලමු කියන අදහස පොදු ජන පෙරමුණ පැත්තෙන් ඉදිරිපත් වෙනවා. දැන් අපි දැක්කා ඊයේ දින එස්වි දිසානායක මැතිතුමා ඔහු සහභාගී වෙච්ච උත්සවයකදී සඳහන් කරලා තියෙනවා ලෝකේ මන්දට මේ ආසියානු කලාපේ පක්ෂ ලකුණකින් ජනප්‍රිය වෙලා තියෙන එකම පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලකුණ තමයි පොට්ටුව. ඒ හින්දා මේ භූමියේ වාසය පිළිබඳවත් හිතලා තීන්දුව తీරන අරගන්න ඕන කියලා ව්‍යංගාර්ථයෙන්, අනියමාර්ථයෙන් මේක පොට්ටුවක් නෑ වගේ අදහසක් එස්වි දිසානායක මැතිතුමා රාජ්‍ය මැතිවරයා දරනවා. මේ ගැටුමේ තමයි මේක තියෙන්නේ. ගිවිසුමට අනුව දැසිරි ජයසේකර රාජ්‍ය මැතිවරයා කියන කතාව හරි, ඔවුන් එකඟතාවයකට ආව ජනාධිපතිවරණයට කලින් ජනාධිපතිවරණයෙන් පස්සේ හැම මැතිවරණයකටම පොදු සම්ධානයෙන් ඉල්ලන්න කියලා. නමුත් මේ ප්‍රතිඵලයත් එක්ක, භූමියේ තත්ත්වයත් එක්ක, ජයග්‍රහණයේ අභිමානයත් එක්ක පොහොට්ටුවේ මන්ත්‍රීවරු සඳහන් කරනවා ඒක පොහොට්ටු වුණොත් හොඳයි කියලා. මේ ආරවුල මත ගැටුම මත තමයි මේ වෙලාවේ මේ ප්‍රශ්නය දිග්ගැසෙමින් තියෙන්නේ විරුක්ෂි.
එතකොට අපි පසුගිය සතියේදී සාකච්ඡා කළා හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යම්කිසි උත්සාහයක් තියෙනවා කියලා. එක්සත් ජනතා නිදහස් සන්ධානය යළිත් සක්‍රිය කළා. ඒ යටතේ යම් ක්‍රියාකාරී දේශපාලනයකට ප්‍රවිෂ්ඨ වීමේ යම් කිසිවෝ අදහසක්. දැන් මෛත්‍රී මතය මොකක්ද මේ අවස්ථාවේදී තියෙන?
ඔබ කියපු උත්සාහය සිද්ධ කළා. ඒ සන්ධානය පිළිබඳව ඉදිරියේදී මහින්ද රාජපක්ෂ වර්තමාන අගමැතිතුමාවත් එකතු කරගෙන මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාත් එකතු වෙලා මේ සම්බන්ධයෙන් ඉදිරි අවසන් තීරණයක් ගන්න නියමිතයි කියලා තමයි වාර්තා වුණේ. කොහොම වුණත් දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ස්ථාවරය මොකද්ද කියලා කිව්වොත්, ඔහු සඳහන් කරලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ඉස්සරහට බිහිවන අලුත් රජයක් ඇතුලේ ජාතික සමගිය ගොඩනැගීමේ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉෂ්ට කරන්න ඕන කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උතුරුසා නගරයේ පළාත්වල ආසන සංවිධායකවරුන් එක්ක පෞගේ දවසක හමුවක් පැවැත්වුණා හිටපු ජනාධිපතිවරයා. එහිදී තමයි මේ අදහස් දක්වලා තිබුණේ. ඔව්, වැඩිදුරටත් කියලා තිබුණා උතුරු නැගෙනහිර ජනතාවගේ විශ්වාසය මේ රජයට දිනා දෙන්න, මේ මැතිවරණයකදී මුස්ලිම් සහ දෙමළ ඡන්ද අලුත් රජයට ලබා ගැනීමේ වැඩි වගකීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ට තියෙනවා කියලා සඳහන් කරලා තිබුණා. ඒ අනුව මේ ප්‍රකාශය අනුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙල එක්ක ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකදී ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෙළ ගැසිය යුතුයි කියන ස්ථාවරය පක්ෂයේ සංවිධායකවරුන්ට සඳහන් කරලා තියෙනවා. එතකොට මේ වෙලාවේ ඔහු ප්‍රසිද්ධියේ කියන ස්ථාවරය එය කියලා තමයි අපිට සඳහන් කරන්න වෙන්නේ.
දැන් ආණ්ඩු පක්ෂ රැස්වීමත් පැවැත්වුණ අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රමුඛත්වයෙන් එතනදී අවධානයට ලක්වුණු කාරණා මොනවද මනෝජ්?
ඔව්, මෙහිදී හිටපු ජනාධිපතිතුමා වර්තමාන අගමැතිතුමත් සහභාගී වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් සහභාගී වුණා. මේ අවස්ථාවට වෙනදා වගේ නෙමෙයි, පොහොට්ටුවේ මැති ඇමතිවරුන්ට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් වැඩි ප්‍රමාණයකුත් සහභාගී වෙලා තිබුණා. ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිතුමා හැමෝටම ස්තුතිවන්ත වෙලා තිබුණා. ඒ වගේම මන්ත්‍රීවරුන්ට සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 20 බැගින් ග්‍රාම නිලධාරි කොට්ටාසයකට ලක්ෂ 20 ගාණ වෙන විදිහට මුදල් වෙන් කරලා තියෙනවා කියලා සඳහන් කරලා තිබුණා. දිසාපතිවරු මාර්ගයෙන් තමයි මේ මුදල් වෙන් කරලා තියෙන්නේ. නමුත් මේ වැඩ කටයුතු අධීක්ෂණය කරලා අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරදි කරන්න ඕන කියලා ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට සඳහන් කරලා තිබුණා. ඉතින් දැන් පාර්ලිමේන්තු සභාව අවලංගු කරලා තියෙන්නේ. ආයමත් පාර්ලිමේන්තුව ජනවාරි 3 වෙනිදා රැස් වෙනවා. මේ ගැනත් සඳහන් කරලා තියෙනවා. එහිදී පාර්ලිමේන්තුවේ සභානායක ආණ්ඩු පක්ෂ සංවිධායක මේවා පක්ෂ නායකයින් තීරණය කරනවා කියලා තමයි අගමැතිවරයා සඳහන් කරලා තියෙන්නේ. පාර්ලිමේන්තු සභාවාරවලදී විපක්ෂයටත් වැඩි කාලයක් ලබා දෙන්න ඕන කියන කාරණය මහින්ද රාජපක්ෂ අක්‍රමාත්‍යවරයා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සාකච්ඡාවලින් පස්සේ ජනාධිපතිවරයා හැමෝටම ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් පස්සේ රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කරලා තිබුණා. මැති ඇමතිවරුන් තමන්ගේ පවුල් අයත් එක්ක ජනාධිපතිවරයා අගමැතිවරයායි එක කතා බහ කරමින් බොහොම සැහැල්ලුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයත් භුක්ති විඳලා විසිර ගියා කියලා තමයි වාර්තා වෙන්නේ.
මතභේදකාරී වාතාවරණයක් ගොඩනැගීමට සමත් වෙනවා. උතුරු පළාත් හිටපු මහා ඇමති සීවී විග්නේශ්වරන් මහතා සිදු කරපු එක්තරා ප්‍රකාශයක්, නිවේදනයක් මගින් සිදු කරපු එක්තරා ප්‍රකාශයක්. ඒ තමයි ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේය කියන කාරණාව. ඒ වගේම ඉතිහාසගත තොරතුරු සම්බන්ධව යම් අදහස් දැක්වීමක් සිදු කළා තිබුණා. අපි දැක්කා මහා වංශය කියලා කියන්නේ ප්‍රබන්ධයක් කියන කත් එතනදී සඳහන් කළා තිබුණා. උතුරු පළාතේ ඉඳලා තියෙන සිංහල බෞද්ධයන් නෙමේ දෙමළ බෞද්ධයන් වන වගටත් ඔහු සාක්ෂි ඉදිරිපත් කළා තිබුණා, කාරණා ඉදිරිපත් කළා තිබුණා. මෙහිදී මේ වගේ කාරණා සම්බන්ධව විශාල වශයෙන් මතභේදකාරී වාතාවරණයක් උද්ගත වෙමින් තියෙනවා අපි දකින්න ශ්‍රී ලංකාව තුළ. මේ සම්බන්ධව තියෙන කතාබහ, දේශපාලනික වශයෙන් තියෙන අවධානය, එතකොට ඒක ජාතීන් අතර සහයෝගීතාවටත් බලපාන කාරණාවක් බවට පත් වෙනවා. ඉතින් මේ පිළිබඳව ගත්තාම රජයේ අවධානය කොයි වගේ මට්ටමකද තියෙන්නේ මේ විග්නේශ්වරන් මහතාගේ මේ ප්‍රකාශය සම්බන්ධව?
සෝ දැන් පෙරේද දිනේ මේ පිළිබඳව වාර්තා වුණා. ඊට පස්සේ දැන් අපි දකිනවා රජයේ පැත්තෙන් තාමත් එහෙම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඒක සත්‍යන්තය නිසා වෙන්න පුළුවන්, ඉදිරියේදී සම්බන්ධයෙන් තීරණ ගන්න පුළුවන්. කොහොම වුණත් නව සිංහලයේ ජාතික ව්‍යාපාරය පැමිණිලි දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා, පොලිස් මූලස්ථානයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි. එමගින් ඔවුන් කියලා තියෙන්නේ මේ හිටපු ප්‍රධානමාත්‍ය සීවී විග්නේශ්වරන් ජාතීන් අතර කුසලදිය ඇති කරනවා. එහෙනම් ඔහු වහමාත්තරන් ගියට ගන්න කියලා තමයි ඉල්ලීම කරලා තියෙන්නේ. අර ඔබත් නායකලගේ ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් විදිහට හඳුන්වන්නේ ඉතිහාසඥයින් සහ පුරාවිද්‍යාඥයින් ගොතන ලබන ප්‍රබන්ධයකට අනුව මිසක් යථා මූලාක්ෂවලින් මේ බව තොරතුරු හෙළි වෙලා නැහැ කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ඒ වගේම කිසිම පුද්ගලයෙකුට දේශපාලනඥයෙකුට ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් විදිහට හඳුන්වන්න ඉඩක් නැහැ. වික්ෂුන් වහන්සේම පාලි භාෂාවෙන් රචනා කරලා තියෙන ඉතිහාසය ගැන කියවෙන මේ බොහෝ ග්‍රන්ථවල සාවද්‍ය කරුණු ඇතුළත් කරලා තියෙන හින්දා රටේ ජනතාවත් වැරදි අදහස ආකල්ප වලින් සමන්විතව ජීවත් වෙනවා කියලා තමයි ඔහු සඳහන් කරලා තියෙන්නේ. උතුරු නැගෙනහිර පළාත්වල සීපේ කිසිම සිංහල වැසියෙක් ජීවත් වෙලා නැහැ. ඒ ප්‍රදේශ දෙමළ වැසියන්ගේ නිගබිමක් පමණයි කියලා ඔහු අවධාරණය කරලා තියෙනවා. ඉතින් මේක ටිකක් බරපතල ප්‍රකාශයක්. ජාතීන් අතර කියන්නේ අසමගිය ඇති කරන්න කරපු ප්‍රකාශයක්. ඒ හින්දා සීවී විග්නේශ්වරන් උතුරු පළාත් හිටපු මහා ඇමතිවරයා අත්අඩංගුවට ගන්න කියලා පොලිස් මූලස්ථානයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි දෙකක් ඉදිරිපත් කළා. නව සිංහලයේ ජාතික ව්‍යාපාරය, ඒ අනුව ඔවුන් කරන්නේ මේ අසමගිය ඇති කරන කාරණයක් නිසා මොහු අත්අඩංගුවට ගන්න කියන ඉල්ලීම.
ඔව්, බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද ස්වාමින් වහන්සේ පොලිස් මූලස්ථානයට ගියා මේ සම්බන්ධව චෝදනාවක් ගොනු කිරීම සඳහා. ඉතින් එහිදී උන්වහන්සේ මාධ්‍යයට අදහස් දක්වලා සිටියා මේ ආකාරයට.
ජාතීන් අතර අසමගිය අවිශ්වාසය, වෛරය ඇති වෙන යම් ප්‍රකාශ හෝ ඉඟියක් කළත් එය දණ්ඩ නීති සංග්‍රහය අනුව වරදක්. විග්නේශ්වරන් ඇතුළු තුරේ සුමන්තිරන් සම්බන්ධන් ශිවාජිලිංග රවුෆකී රිෂාඩ් බදුරදී අසාස්සාලේ මේ පිරිස මෙවැනි ප්‍රකාශ දිගින් දිගටම පහුගිය කාල සීමාව සිද්ධ කළා. අපි බලාපොරොත්තු වෙනවා යහපාලනය ඉවර වෙලා නිවැරදි පාලනයක් රටට ලැබිලා තියෙන මොහොතේ පොලිසිය නිසිලෙස නීතිය ක්‍රියාත්මක කරලා මෙවැනි මුග්ධ ප්‍රකාශ කරමින් රට නොමග යවන මෙවැනි කාලකන්ණි දේශපාලනයට රිහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම තමයි අපි පොලිස්පතිවරයාගේ මොහොතේ පැමිණිල්ල මගින් ඉල්ලන්නට යෙදුනේ.
අවසාන වශයෙන් තොරතුරු දැනගන්නට කැමැති පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනයට පත් කළ තියෙන කමිටුව හරහා මේ සතිය වෙනකොට හෙළිදරව් වන කාරණා සහ අලුත් තොරතුරු සම්බන්ධව?
ඔව්, දැන් මේ දිනවල මේ පිළිබඳව පත් කරපු ජනාධිපති කොමිසම සාක්ෂි විමසමින් යනවා. දැන් කොළඹ උතුර කොට්ටාසේ බහරව හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා සහ දෙමටගොඩ පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා විදිහට කටයුතු කරපු පුද්ගලයින් දෙදෙනා ලබා දුන්නු සාක්ෂි පිළිබඳව අපි දැක්ක පහුගිය දිනවල අවධානය යොමු කරලා තියෙනවා. මේ සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් කොමිසම ඇහුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව බුද්ධිආංශ ලබා දුන්නු මේ ලියවිල්ල පිළිබඳව දැනුවත් හිටියද කියලා. ඔහු කිව්වේ තමන් මේ සම්බන්ධයෙන් කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ දෙමටගොඩ පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා කිව්වේ අප්‍රේල් 17 වෙනිදා ඉඳලා දවස් 5ක කාලයක් තමන් නිවාඩු මතයි හිටියේ. ප්‍රහාරයට කලින් තමන්ට අනතුරුවන් කිව්වේ මේ ලිපියක් හම්බුනේ නැහැ. අප්‍රේල් 21 22 කියන දවස්, ඒ කියන්නේ ප්‍රහාරය සිද්ධ වුණේ අප්‍රේල් 21, ඒ එදා සහිත පසුදා තමන් ක්ෂේත්‍ර රාජකාරීවල නිරතව හිටියේ. කොහොම වුණත් මේ අනතුරු ඇඟවීමේ ලිපිය 21 වෙනිදාට කලින් ලැබුණා කියලා සඳහන් කරලා මේවා ලේඛනගත කරන්න කියලා පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර තමන්ට උපදෙස් ලබා දුන්නා. නමුත් තමන් මේක ප්‍රතික්ෂේප කරා කියන මේ කරුණු මේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි ලබා දීමේ කරුණු තමයි පසුගිය සතියේ වාර්තා වුණේ. මේ පිළිබඳව අපි දන්නවා පාර්ලිමේන්තු තීරීම් කාරණ සභාවක් පත් වුණා. ඔවුන්ගේ අවසාන නිගමන ඉදිරිපත් කරා. ඒ සියල්ලට පස්සේ ජනාධිපති වෙලා තමන්ගේ දුරෙන් සමුගන්න බොහොම ආසන්න කාල සීමාවකදී තමයි මේ ජනාධිපති කොමිසම පත් කරේ. ඒ අනුව තමයි ඔවුන් සක්‍රීයව මේ දිනවල වැඩ කරගෙන යන්නේ. පහුගිය දිනවල අනාවරණය නොවුණු කාරණා අනාවරණය වීමක්, ඒ අනුව මේ සිද්ධිත් එක්ක මේ වාර්තා කිරීම එක්ක අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. මේ දිනවලත් මේ සාක්ෂි විමසීම් සිදුවෙමින් තිබෙන්නේ.
හොඳයි මනෝජ්, මේ දැන් මෙතනදී දැන් බොහෝ කෙනෙක් මීට කාලයකට කලින් ව්‍යංගාර්ථයෙන් ඇඟිල්ල දිගු කිරීම සිදු කරනු ලැබුවා හිටපු ජනාධිපතිවරයාට, සේනාධිනායකයා විදිහට මෛත්‍රීපාල සිරිසේන මහතාට. අපි සුවිශේෂ සිදුවීමක් දැක්කා පසුගිය සතියේදී. නව සිංහල රාවේ සංවිධානයේ පූජ්‍ය මාකල්කන්දේ සුදත්ත ස්වාමීන් වහන්සේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කෙලින්ම ඍජුවම හිටපු ජනාධිපතිවරයාට ඇඟිල්ල දිගු කරනු ලැබුවා. මෙහි සියලු වගකීම් හිටපු ජනාධිපතිවරයා බාරගත යුතුයි යන වගට කරුණු සඳහන් කරමින්, හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු පොලිස්පතිවරයා පමණක් නොවේ මේට වගකිව යුත්තේ කියන වගට සඳහන් කරමින් මේ උන්වහන්සේගේ අදහස.
පූජි ජයසුන්දර මහත්තයත් හේමසිරිප නාන්දුත් මේ වෙනකොට ලක්ෂිත බන්ධනාගාරගත කරලා තිබෙනවා. මේ බෝම්බ ප්‍රහාරයේ ඔවුන්ට ඒ වගකීමෙන් කොටසක් පැවරෙනවා. සේම ආරක්ෂක මණ්ඩලයටත් එහි වගකීමක් පැවරෙනවා. ත්‍රිවිධ හමුදාපතිවරුන්ට, ආරක්ෂක මාණ්ඩලයේ ප්‍රධානියාට එහි වගකීමක් පැවරෙනවා. ආරක්ෂක රාජ්‍ය මාත්‍ය රුවන් විජේවර්ධනටත් එහි වගකීමක් පැවරෙනවා. අගමැතිවරයාට එහි වගකීමක් පැවරෙනවා. සුවිශේෂී වගකීම පැවරෙන්නේ සේනාධිනායකයා හැටියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට. පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා විතරක්ද හිරයන්නේ? එතකොට මේ වගකීම් විරහිතව කටයුතු කර පහළ උසස් නිලධාරීන්ට මොකද ගන්නා ක්‍රියාමාර්ගය? හිටපු යුද හමුදාපති මහේසේනානායකට මේ වගකීමෙන් බැහැර වෙන්න බෑ. රාජ්‍ය බුද්ධි සේවයේ මේ විදිහට කඩාගෙන වැටුනේ ඇයි? රාජ්‍ය නායකත්වයේ තිබිච්ච දුර්වලකම අපි අභියෝග කරන පුළුවන් නම් මේව බොරු කියලා ඔප්පු කරන්න අපි ලෑස්ති. පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවට මේ ලිපි ලේඛන දෙන්න. හිටපු ජනාධිපතිවරයා වගකීම් විරහිතව බොහෝ කටයුතු සිදු කරලා තිබෙනවා. පහුගිය දවස්වල කතාන සුවිස්තරලන්තට පලා ගිය නිශාන්ත සිල්ලා කන්දප්ප සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයා නිශාන්ත සිල්ලා කන්දප්පව මීගම කොට්ටාසයට ස්ථාන මාරු කරාට පස්සේ මොකක් හෝ බලපෑමකට නැවත වතාවක් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා තවුසට පිස්සුදෝයි, කවුද මිනිහව යව්වේ? නැවත ආයි කියන CID එකට නිශාන්ත සිල්ලා කන්දප්ප මෛත්‍රීපාල සිරිසේනගේ නියෝග මත නැවත වතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි සඳහා යොදවනවා. එතකොට නිශාන්ත සිල්ලා කන්දප්ප එතනම රඳවාගෙන හිටියානම් අද මෙවන් අවාසනාවන්ත තත්ත්වයක් රටට උදාවන්නේ නැතයි කියන කාරණාවත් මේ වෙලාවේ අපි මතක් කරන්න ඕන.
හොඳයි, අපි හැමනම් සූතිවන්ත වෙනවා මනෝජ්. දැන් නව සිංහල රාවේ සංවිධානයේ පූජ්‍ය මාකල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේගේ හඬ සටහනත් සමගින් අපි ඔබට සමුදෙනවා. බොහොම ස්තුතියි. ශ්‍රී ලංකාවේ සිට මේ තොරතුරු ගෙනාවට මාධ්‍යවේදී මනෝජ් උඩතුයාවලයි සුපුරුදු පරිදි මේ තොරතුරු විග්‍රහයට අපිත් එක්ක සම්බන්ධුනේ. අපි ලබන සතිය සඳුදා නැවතත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන අලුත්ම තොරතුරු කතා බහ කරන්න සම්බන්ධ වෙමු. ආයිබෝවන්.
SBS සිංහල සේවය ගුවන් විදුලියෙන්, අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.